అమాత్యాంశ నివేదనే గారు, పలాత్ సభ పలాత్ పాలన అమాత్య గారు, ఫైస ముత్తాప మెత్తమా ఆనరబుల్ ఫైస ముత్తాప్.
ඒ ගුණවර්ධන ඇමතුමා මගේ ඒ ප්‍රශ්නයට උත්තර බලාපොරොත්තු වෙනවා. ගරු දිනේෂ් ගුණවර්ධන ඇමතුමා මගේ ඉදිරිපත් කළ තියෙනවා ගරු කථානායකතුමනි ප්‍රශ්නයක් අම්පාරේ.
කාටද ඔබතුමිය ඉදිරිපත් කළේ? ගරු දිනේෂ් ගුණවර්ධන ඇමතුමා,
23-2 යටතේ දවස් කීපයක් බලාපොරොත්තු වුණු පිළිතුරක් ඇමතිතුමා අද දෙන්න සූදානම් කියලා කියනවා.
කොයි ඇමතිතුමාද ගරු?
පළාත් පාලන හා පළාත් සභා ඇමතිතුමා.
ඔව්, එතුමා දැන් කතා
ස්පීකර්ගේ මට පිළිතුරක් දෙයි වෙන නිවේදන නම් කරන්න ඉස්සෙල්ලා මගේ පිළිතුර දෙන්න.
හරි ගරු ඇමතිතුමා.
දෙදස් දාහත 2007-24 සිට 2017-27 දින දක්වා පාර්ලිමේන්තු රැස්වීම දිනයක් ගරු පළාත් සභා පළාත් පාලන ඇමතුමා පිළිතුරු අපේක්ෂා කරන අසන ලද ප්‍රශ්නය සඳහා පිළිතුර. අදාළ ප්‍රශ්නය සම්බන්ධයෙන් අම්පාර නගර සභා ලේකම් විමසා වාර්තාවක් ගෙන්වා ගත් අනුව ඒ අනුව පිළිතුර දෙමි. 2010-2030 අම්පාර නගර සභා බල ප්‍රදේශයේ සඳහා වූ නාගරික සංවර්ධ සැලැස්තුමේ 3-6-2 බස් නැවතුම් පොළ සංවර්ධනය කිරීමේ යටතේ දැනට බස් නැවතුම් පොළ පවතින භූමියේ යාබද ඉඩම් කොටස බස් නැවතුම් සංවර්ධනය සඳහා යොදා ගැනීමට යෝජනා කර ඇත. එකී අම්පාර නාගරික සංවර්ධ බල ප්‍රදේශ සඳහා වූ සංවර්ධන සැලැස්ම එවකට නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන අමාත්‍ය දිනේෂ් චන්ද්‍ර රූපසිංහ ගුණවර්ධන මහතා විසින් 26 නොවැම්බර් ඇලයිරක් 2008 දින අනුමත කර ඇත. ඊට අනුකූලව අම්පාර බස් නැවතුම් පොළ ඉදිකිරීම ආරම්භ කළ අතර අම්පාර නාගරික බස් නැවතුම් පොළෙහි කඩකාමර ලබා දීමේ ප්‍රමුඛතාවය පැරණි බස් නැවතුම් පොළේ කඩකාමර පවත්වාගෙන පුද්ගලයන්ට ලබා දීමට කටයුතු කර ඇත. අම්පාර ප්‍රාදේශීය ලේකම් අධිකරණයෙන් ලබාගත් නියෝගය මත නගර සංවර්ධ සැලැස්මට අනුකූලව බස් නැවතුම් පොළ පිහිටි රජයට අයත් ඉඩමේ අනවසර පදිංචි සිටි පවුල් 7ක් ඉවත් කර ඇත. අතර ඔවුන් සඳහා පහත් සඳහන් පහසුකම් ලබා දීමට කටයුතු කර ඇත. එම පුද්ගලය වෙනු ලබා දිය හැකි වෙනත් සහන බස් නැවතුම් පොළේ ඉදිරිපස වෙළඳසැල් එක බැගින් පවුල් 7ක සඳහා ලබා දීම, අදාළ පවුල් 7 සඳහා අම්පාර නගර සභා බල ප්‍රදේශයේ පර්චස් 10ක ප්‍රමාණ ඉඩම් කොටසක් ලබා දීම, එක් පවුලකට සිමෙන්ති මිටි 180ක් බැගින් පවුල් 7ක් සඳහා සිමෙන්ති මිටි 1260ක් ලබා දීම, ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි ප්‍රමාණය ප්‍රවාහන අවසර ලබා දීම, නිවාස අත්තිවාරම් දැමීමෙන් පසුව සමෘද්ධි අධිකාරිය මගින් රුපියල් 1,50,000 බැගින් ආධාරයක් ලබා දීම, ස්ථීර නිවාස සදා ගන්නාත් එක් පවුර මසක රුපියල් 8,000 බැගින් මාස 7ක සඳහා පවුල් 4 ගෙවල් කුටි ලබා දීම, නිවාස සංවර්ධන අධිකාරිය මගින් රුපියල් 1,05,000 බැගින් ණය ආධාර ලබා දීමට කටයුතු කිරීම. දෙක අදාළ නොවේ. 2009 සිට 2030 අම්පාර නගර සැලැස්ම මේ 2-3-6-2 ප්‍රකාරව සිදු කර ඇති බව අම්පාර නගර සභාව වාර්තා කර ඇත.
හරි. දිනේෂ් ගුණවර්ධන මහත්මයා,
මම එතුමියටත් ඔබතුමිය පාර්ලිමේන්තු මන්ත්‍රී තුමියකගේ
මට අවිල ප්‍රශ්න කිව්වා. ඒ ප්‍රශ්න විසඳන්න අපිට
ඔබතුමිය ඔබතුමාව හම්බෙලා ප්‍රශ්න විසඳන්න.
හොඳයි,
සහාය දෙන්න.
අර කෝවිල මැදිරියට කතා කරමු. කෝවිල
විශ්මරවා කිව්වා නේද? ගරු මැදිනිය ඔ කියන්න.
ගරු කථානායක තුමනි, දැන් මම ඉදිරිපත් කරා ප්‍රශ්න දෙකක්. පළවෙනි ප්‍රශ්නය තමයි ගරු ඇමතුමා, අර ඉවත් කරපු නගර සැලැස්මට අනුව හරි බස් ස්ටෑන්ඩ් එක දියුණු කරන්න ඕනේ. ඒ ඉවත් කරපු අය මේ නගරේ වෙළඳන් කළ ජීවත් වෙච්ච අය. ගරු ඇමතුමා, මම දැන් මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරේ ඇත්තටම බස් ස්ටෑන්ඩ් එකේ කඩ තියෙනවා 20 ගාණක්. මේ ටික ටෙන්ඩර් කරන්න කලින් තමයි මම මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරේ. ඇත්තටම මේ අය ටයිල් කරලා ස්ථිර නිවාස හදලා තිබිච්ච ඒවා ගරු ඇමතුමා. ඉතින් මේ අය මේ බස් ස්ටෑන්ඩ් එක ආසන්න වෙළඳාම් කරලා ජීවත් වෙච්ච අය නිසා මේ ස්ථිර බස් ස්ටෑන්ඩ් එකේ ඉදිකරන කඩවලින් එකක් එකක් බැගින් දෙන්න කියන එකයි.
ඇමතුමාගේ අවධානය යොමු කරන්න එනනම්
නෑ ගරු කතානායකතුමනි, දැන් මේ දෙන්නම් කියන කඩ කාමර PHI වෙන මේ වෙනකොට PHI ඒවේ අවසර දෙන්නත් බෑ කියලා තියෙනවා. මේක මේ අය රවට්ටන්න ගරු ඇමතුමා, මේ මිනිස්සු රවට්ටන්න මේ නාගරික ලේකම්වරිය කරන කාරණයක්.
අදාල අර හත් දෙනා සාකච්ඡාවට කැඳවන්න.
හොඳයි බොහොම හොඳයි. ඒක තමයි නියම ක්‍රමය. බොහොම හොඳයි. වෙරි ගුඩ්.
ආ දිනේෂ් ගුණ ඇමතුමා
ප්‍රධාන කටයුතු ආරම්භයේදී පනත් යෝජනා පොයින්ට් ඔෆ් ඕඩර් ගරු
නායකතුමනි, මං ගාව තියෙනවා මේ පාර්ලිමේන්තු මහලේකම්තුමාට පාර්ලිමේන්තු සභානායකම්තුමා එපු ලිපියක් විපක්ෂ නායක කාර්යාලයටත් ලබා දුන්න නිසා මා ගාව පිටපත් තියෙන්නේ. ඒක කියන මෙහෙම පාර්ලිමේන්තු මන්ත්‍රී ගනු අනුරසානායක මැතිතුමා විසින් 2017/7/28 වන දින ස්ථාවර නියෝග විස්තුණ්ඩ ගැද්දේ කුසකර්ම අමාත්‍ය දුමින් දිසානායක මැතිතුමා වෙත යොමු කරනු ලබන ප්‍රශ්නය පිළිබඳව පිළිතුරු 2017/8 වන අඟහරුවාදා දින ගරු අමාත්‍යතුමා විසින් ලබා දෙනීමට නියමිතය කියලා. නමුත් මේ පිළිතුරද
කවුද අමාත්‍යතුමා?
එතකොට දුමින්ද දිසානායක අමාත්‍යතුමා. එතකොට දැන් ලේකම්තුමාට ලිපියකුත් යොමු කරලා තිබුණා සභානායකතුමා. මා ගිය විටත් ඔබතුමාට මතක ඇති කතානායකතුමා මේ ප්‍රශ්නේ. මායිලුප්පල්ලමේ ගොවිපල ඉඩම් බදු දීම පිළිබඳ ප්‍රශ්නය. දැන් මේක පිළිතුරු ලබා දෙනවා කියලා දැන් පිළිතුරු ලබා දීලා නැහැ.
කොචිකාර මෑමතුමා
ඒක නේද?
ඒක ආද මං හිතන්නේ පිළිතුරු දීම පොඩක් හදිසි හදිසි. ඒක අමාත්‍යංශ නැහැ, ඉතමම පිළිතුරු දෙන්න ඕනේ. ඔතුමාට පිළිතුරු දෙන්න බෑ. අමාත්‍යංශ කවදාද දෙන්න පුළුවන් ඇමතුමාට?
මට පුළුවන් හෙට දෙන්න පුළුවන්.
නැහැ හෙට දෙන්න. හිත අපි අතුරුත් කියමු. එතුමා දෙන්න ඕනේ ඇමතුමා කතා කරන්න.
මට දෙන්න පුළුවන්
වැඩ බල නැද?
ගරු කතා නැගිට?
එතුමා ලංකාවේ ඉන්නේ. වැඩ නැව ඔතුමා වැඩ බල නැමෙතිද?
ඉන්න ඉන්න ඉන්න.
ඔතුමා වැඩ බල නැමෙති නෙමෙයිනේ. එතුමා දෙන්න.
මම එතුමාගේ අවධානයට යොමු කරන්නම්.
හෙට හෙට පිළිතුරු දෙන්න. හෙට හරි අනිදා දැන් එකක් වෙන්න මොකද? ලොง ඕවර්ඩියු. ලොง ඕවර්ඩියු. හරි අනුක මැදයන් මැද මේක දෙයි. ප්‍රධාන කටයුතු ආරම්භ පනත් කෙටුම්පත් පිළිමය දැන්වීම අදුකරණ අමාත්‍යතුමා සහ බුත්සාසන ඇමතිතුමා.
ගරු කතානායකතුමනි, අපරාධ වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමි.
අපරාධ වැළැක්වීමේ සංශෝධන 22 අධිකාරිය වූ අපරාධ වැළැක්වීමේ අඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.
දෙවන වාර කීම කවදාද?
මොරෝ.
ප්‍රධාන කටයුතු අදින් ණයපතේ විෂයාංක 1 සුගතදාස ජාතික ක්‍රීඩාංගන සංකීර්ණ අධිකාරියේ සංශෝධන පනත් කෙටුම්පත් දෙවෙනිවරු කිරීම එවන් විෂයපත්‍රය අංක 2 ලංකා ජර්මනු කර්මිත අභ්‍යාස ආයතනයේ පනත් කෙටුම්පත් දෙවෙනිවරු කිරීම. ගරු ජයසිරි ජයසේකර මැතිතුමා.
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම 1999 අංක 17 දරන සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරි පනත සංශෝධනය කිරීම සඳහා වූ පනතක් ලෙස තමයි අපි අද මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා තිබෙන්නේ. මේ කාරණා කීපයක් අපි බලාපොරොත්තු වෙනවා ගරු කතානායකතුමනි වෙනස් කිරීම වලට භාජනය කරන්න. විශේෂයෙන්ම එයි ඇති දෙවන වගන්තිය, ඒ වගේම තුන්වෙනි වගන්තිය, ඒ වගේම හතරවෙනි වගන්තිය, පස්වෙනි වගන්තිය, හයවෙනි වගන්තිය, හත්වෙනි වගන්තිය කියන කාරණා සංශෝධනය කිරීමට භාජනය කරන්න තමයි අපි බලාපොරොත්තු තියෙන්නේ. විශේෂයෙන් මම කියන්න කැමතියි ගරු කතානායකතුමනි, මෙම සංශෝධන පිළිබඳව මම ඉස්සෙල්ලාම කතා කරොත් 1999 අංක 17 දරන සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ අධිකාරි පනතේ දීර්ඝ නාමය වෙනස් කිරීම සඳහා අපි වැඩපිළිවෙලක් බලාපොරොත්තු වෙනවා. ඒ ඉස්සර තිබුණේ ගරු කතානායකතුමනි කළමනාකරණය කිරීම සහ නඩත්තු කිරීම සඳහා යන වචන පමණයි. අපි කල්පනා කරනවා කළමනාකරණය කිරීම, නඩත්තු කිරීම, සුරකීම සහ සංවර්ධනය කිරීම කියන ක්‍රියාදාමය මේ පනතට ඇතුළත් කළ යුතුයි කියලා. එහි ඒ වගේම 2 වගන්තියේ ක්‍රීඩා ආර්ථිකය සහ ක්‍රීඩා සංචාරක ව්‍යාපාරයේ අවශ්‍යතා සපුරාලීමට සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ ක්‍රීඩා හා විනෝදාත්මක කටයුතු පහසුකම් වැඩි දියුණු කිරීම කියන කාරණේත් මේකට ඇතුළත් කරන්න. මොකද මුදල් වෙන් කර ගැනීම වලදී විශාල ප්‍රශ්න ගන්නාවක් ඇතිලා තියෙනවා ගරු කතානායකතුමනි. මේ සම්බන්ධව මේ ආයතනය කොයි විදිහටද ඉදිරියට ගෙන යා යුත්තේ කියන. ඊළඟට රටේ ක්‍රීඩා අභිවෘද්ධිය වෙනුවෙන් සුගතදා ජාතික ක්‍රීඩා සංකීර්ණයේ පවතින පහසුකම් සැපීම කියන කාරණයත් විශේෂයෙන්ම සමාජ ඒකාබද්ධතාවට හා ජාතික උන්නයනයට උපකාරී වන ක්‍රමවේද ලෙස ක්‍රීඩා හා විනෝදාත්මක කටයුතු උදාගෙන ලැබීම සාධික කිරීමත් ඒ වගේම මණ්ඩලයේ විසින් තීරණය කරනු ලබන කොන්දේසියා ගාස්තුලට යටත්ව සුගතදාස් ජාතික ක්‍රීඩා සංකීර්ණයේ පහසුකම් ක්‍රීඩා අධ්‍යාපනයේ සංස්කෘතික හා විනෝදාත්මක කටයුතු සඳහා ලබා දීම කියන කාරණාත් මෙහිදී අපි බලාපොරොත්තු වෙනවා සංශෝධනය කරන්න. ඒ වගේම තවත් සංශෝධන කීපයක් අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම චංචල හා නිශ්චල දේපළ මිලදී ගැනීමට ඒ වගේම එම දේපළ බදු දීමට හෝ කුලියට දීමට කියන කාරණා ඒ වගේම සුගතදාස් ජාතික ක්‍රීඩා සංකීර්ණයේ පහසුකම් ක්‍රීඩා අධ්‍යාපනයේ සංස්කෘතික කටයුතු සඳහා විනෝදාත්මක කටයුතු සඳහා ලබා දීම කියන කාරණාත් ඒ වගේම මේ ක්‍රියාදාම යන් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වුණේ ගරු කතානායකතුමනි මූලික වශයෙන් මම කියන්න කැමතියි 1962 එබකට අපේ ලංකාවේ පළවෙනි ක්‍රීඩා මාත්‍යවරයා විදිහටපත් වුණ වීඒ සුගතදාස මහත්මයා විසින් තමයි මෙම සුගතදාස ලිමාන් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම කටයුතු ආරම්භ කරේ 1962. ඊට පස්සේ ඇත්තටම මේ ක්‍රියාදාමය ඉස්සරහට ගෙනහිල්ලා අවුරුදු ගණනාවක් පැරණිව තිබිච්ච මේ ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම නවීන තත්ත්වයට පත් කරුවා එදා දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්මයා. විශේෂයෙන් 1991 අපිට මතකයි, මටත් හොඳට මතක තිබෙන කාලෙක අපේ දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිය පවත්වනු ලැබුවේ මේ ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන් නවීකරණය කරලා පත් කරයින් පස්සේ. ඒ ක්‍රියාදාමයට විශාල ගෞරවයක් රටට ලබා ගන්න පුළුවන් අවස්ථාවක් ලැබුණා. ඒ වගේම දකුණු ආසියාවේ අපිට ඉතාම ඉහළ ස්ථානයකට ක්‍රීඩාවෙන් එන්න ලැබුණ අවස්ථාවක් විදිහට මම ඒක දකිනවා. ඒ වගේම 1995 2-1 ඉඳලා බලපෑතන පරිදි ඇත්තටම සුගතදාස ක්‍රීඩා සංකීර්ණය යෞවන කටයුතු සහ සමෘද්ධි අමාත්‍යාංශයට පිට වූ භාර අරමුදලක් විදිහට ක්‍රීඩා අමාත්‍යාංශයට අතට පවරාගෙන ලැබුවා. ඊට අමතරව ඉදිරින් පස්සේ එය සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය බවට පත් කරන්න 1999 අංක 17 දරන පනත 1999 අප්‍රේල් 20 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා 1999 සැප්තැම්බර් 1 දින සිට බලපෑතන ලෙස මෙම ජාතික ක්‍රීඩා සංකීර්ණය සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ ලෙස ස්ථාපිත කළා. ඒ වගේම අන්තර් පළාත් මට්ටමේ 1972 ප්‍රථම ජාතික ක්‍රීඩාවල තිබ්බේ මේ ස්ථානයේ. ඒ වගේම 1991 දකුණු ආසියානු සම්මේලන ක්‍රීඩාවලල 2006 දකුණු ආසියානු ක්‍රීඩාවලල ඒ වගේම 1995 දකුණු ආසියානු රන් පාපන්දු කුසලාන තරගාවලිය 98 දකුණු ආසියානු මල්ල ක්‍රීඩා ශූරතා තරගාවලිය 2002 ආසියානු මල්ල ක්‍රීඩා ශූරතා තරගාවලිය 2012 ආසියානු මල්ල ක්‍රීඩා ශූරතා තරගාවලිය 2014 ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලිය හා ආසියානු කායවර්ධන තරගාවලිය සහ 2016 දකුණු ආසියානු කලාපීය ජ්‍යෙෂ්ඨ පිහිනුම්මා කිමිදුම් තරගාවලිය ඇතුළු අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩා තරගාවලි ගණනාවකුත් මේ ස්ථානයේ ජාතික වශයෙන් වගේම ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා සංකීර්ණයක් විදිහට මෙය සම්පූර්ණයෙන්ම පාවිච්චියට ගන්න පුළුවන් තැනකට අද වෙනකොට අපි සකස් කරලා තියෙනවා. ඒ වගේ මේ ක්‍රියාදාමය තුළ අපි බලාපොරොත්තු වෙනවා ඇත්තටම මේ නගරයේ තිබෙන 5000කට ඉඳගන්න පුළුවන් එකම ස්ථානයේ තියෙන මේ සුගතදාස ක්‍රීඩා සංකීර්ණය. වෙන කොහෙවත් තැනක් නැහැ. ඒ නිසාම ක්‍රීඩාවලට ඔබට ගිහිල්ලා වෙනත් පරිබාහිර කාරණා විවිධ සමාජ දේශපාලන ආගමික හා සංස්කෘතික කලා හා වාණිජ යන ක්ෂේත්‍රවල විවිධ සමුළු වැඩමුළු මේ සියල්ලම මේක මේ ක්‍රියාදාමය තුළ පැවැත්වෙන බව අපි පහුගිය කාලවක වුණ දැක්ක අපේ විශේෂම දේශපාලන පක්ෂ ඒ වගේම විවිධ සංවිධාන විවිධ සමුළු පවත්වන වැඩපිළිවෙළ ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ විවිධ ප්‍රසංග විශේෂයෙන්ම ගිය 2010 ජූනි මාස මේ රටේ පැවතුන ඉන්දියානු සිනමාවල අයිෆා කියලා ඔබතුමාට මතක ඇති එයත් පැවැත්වුවේ මේ සුගතදාස ක්‍රීඩා සංකීර්ණය ඇතුළේ. එතකොට මම කියන්න කැමති අවුරුදු ගණනාවකට පස්සේ අවුරුදු 20කට විතර පස්සේ අපිට ගිය අවුරුද්දේ මම ස්තුතිවන්ත වෙනවා එවකට මුදල් ඇමතිවරයා විදිහට හිටපු අපේ රවි කරුණානායක මැතිතුමා අපිට මිලියන 660ක මුදලක් ලබලා දුන්නා මේ සුගතදාස ක්‍රීඩා සංකීර්ණය නැවත සම්පූර්ණයෙන්ම ප්‍රතිස්ථාපනය කිරීම සඳහා. ඇතරම විශාල වැඩ කොටසක් අපි මේ වෙනකොටත් අවසන් කළා තියෙනවා. ඒ අනුව විශේෂයෙන්ම ඒ ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම අපි රග සහ ෆුට්බෝල් සඳහා අවශ්‍ය කරන පහසුකම් ටික දැන්ටමත් හදලා ඉවරයි. ඊට අමතරව අපි තව සතියක් දෙකක් ඇතුළත සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ කෘතිම ධාවන පතේ එළීම සඳහා අවශ්‍ය කරන ඒ ටෙන්ඩර් පිරිනැමීම් වැඩ කටයුතු ටිකත් අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි කොහොමත් ලබන දෙසැම්බර් මාසයේ වෙනකොට ගරු කතානායකතුමනි ප්‍රශ්නයක් ඇති නොවුනොත් මේ වර්ෂාව සහ අනිකුත් කාරණාත් එක්ක දෙසැම්බර් මාසයේ වෙනකොට කෘතිම ධාවන පතේ නැවත වතාවක් ප්‍රයෝජනට ගන්න පුළුවන් විදිහට මේ රටේ අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඊට අමතරව විශේෂයෙන් ක්‍රීඩා ගෘහස්ථ ක්‍රීඩාංගණය ඇතුලේ බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම එහි ශබ්ද විකාශන යන්ත්‍රවල විශාල අර්බුදයක් තිබෙනවා. එය ස්ථාපිත කරන්නත් ඒ වගේම ඉතාම නවීන පද්ධතියක් සහිතව තවත් විශාල වැඩ දියුණු කිරීම ගණනාවක් කරන්න මීට වඩා වැඩි ප්‍රමාණයක් තව ඉඳගන්න පුළුවන් වාතාවරණ සකස් කරන්න පුටු වැඩි කරන වැඩ පිළක් තමයි අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම ඒ වගේම ගරු කතානායකතුමනි මෙහි ශබ්දවාහිනී ඉතාම ඕනම ප්‍රසංගයක් පවත්වන්න පුළුවන් විදිහ. ඒ විදිහටම ඕනම ශබ්දවාහිනී දැන්ට වෙලා තියෙන පිටරින් ගෙන්නනවා මේ වගේ වාතාවරණයක් තියෙන. මේකෙත් ආදායම සුගතදාස අධිකාරියට ගන්න පුළුවන් විදිහ වාතාවරණයක් අපි සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව එළියේ තියෙන ශබ්දවාහිනී යන්ත්‍රත් ඒ වගේම විශේෂයෙන්ම මේ පිහිනුම් තටාකය ට අවශ්‍ය කරන නවීන පහසුකම් ටික මෙහි තියෙනවා විශාල ප්‍රශ්න ගණනාවක්. ඔබ මම මෙතනදී කියන්න කැමති මැනීමේ කාලගණක උපකරණ විශාල අර්බුදයක්ව පවතිනවා. ඒ වගේම ක්‍රීඩාංගණයේ ඇතුලේ තියෙන කාලගණක උපකරණ වලත් විශාල අර්බුදයක් තියෙනවා. මේවත් අපි වැඩි දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. මීට අමතරව ගරු කතානායකතුමනි ලංකාවේ දිස්ත්‍රික්ක 25ක අපි ක්‍රීඩාංගණ 25ක් ඉදිකිරීමේ වැඩ කටයුතු
අලින් එකනේ සුගතදාස එලිමහන් ක්‍රීඩාංගණයේ ධාවන පතේ ඉදිකිරීම ඉදිකරාට පසුව මා දැක්කා මීට පෙර අවුරුදු කීපයකට පෙර ඒ ධාවන පතය ප්‍රමිතියෙන් තොර ගැලවී යාම් කඩා වැටීම් විශාල ප්‍රශ්නයක් මතුවලා තිබුණා. ඒතර ඔබතුමා මට මතකයි ඒ පිළිබඳව යම් කොමිෂන් සභාවක් හරි පරීක්ෂණ කමිටුවක් පත් කරලා ඒ පිළිබඳ යම් වාර්තාවක් අරගෙන ඒ ටෙන්ඩරේ සිදුුනේ කොහොමද මහදන දීපල කොච්චර විනාශයට පත් වුණාද කියන කරුණ පිළිබඳ පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරනවා කියලා. මම දැනගන්න කැමතියි ඔබතුමාගේ දැන් මොකද්ද ධාවන පතේ පරීක්ෂණ කටයුතු සිද්ධ වුණේ කියලා.
ඔව් දැන් සාමාන්‍යයෙන් අපි මේ සම්බන්ධ නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කරලා නඩු පැවරීමේ කටයුතු ටික ආරම්භ කරන්න වැඩපිළිවෙල සකස් කරා. හැබැයි එතන ප්‍රශ්නයක් තිබුණා ගරු මන්ත්‍රීතුමනි. එහි ඇත්ත පාඩුව කොපමණද කියලා බලාගන්න මේ දැන් වෝට් කරන ටෙන්ඩර් එකේ ප්‍රමාණයත් එක තමයි ඒගොල්ලෝ නිදිපත් දෙපාර්තමේන්තුවෙන් අපිට කිව්වේ ඒ ප්‍රමාණයට සාපේක්ෂව තමයි නඩුව පවරන්න ඕනේ කියලා. ඒ කියන්නේ දැනට යන අලුත් ටෙන්ඩර් එකෙන් එන ප්‍රමාණය තමයි ඒගොල්ලන්ට විරුද්ධව දාන්න පුළුවන් තියෙන මුදල් ටික තියෙන්නේ කියලා. එතකොට ඒ අනුව මං ඉන්න විනාඩියක් කියන්නේ. ඉතින් පස්සේ ආයුබෝවන් වහන්. එතකොට ගරු කතානායකතුමනි මේකෙදී වුණේ පළවෙනි ටෙන්ඩර් එක අවෝඩ් කිරීම පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ලා ඒක ජනාධිපති පරීක්ෂණ කොමිස් ඒ අභ්‍යාචනා මණ්ඩලයට ගිහලා එයින් ප්‍රතික්ෂේපලා නැවත ටෙන්ඩර් කරන්න කිව්වා. ඊළඟට දැන් ආපහු නැවත අපි ටෙන්ඩර් කරලා ඉවර කරලා තියෙනවා. මේ වෙනකොට අපි ඒ දෙවන ටෙන්ඩරය ප්‍රධානය කිරීමේ වැඩ කටයුතු ටික කරලා තියෙනවා. දැන් එය නැවත ආපහු අභ්‍යාචනා මණ්ඩලයට යනවා. ඊට කලින් ඒ ටෙන්ඩරය පිරිනමන ලද ගණන තමයි අපි දැන් කෙලින්ම ගිහිල්ලා නීතිපති දෙපාර්තමේන්තුවට දෙන්නේ. එතනින් පස්සේ දැන් ඔවුන්ට වැඩ කටයුතු ටික පටන් ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඒ ප්‍රමාණය මුදල් ප්‍රමාණය කොයිතරම් පාඩුවක් සිද්ධ වුණාද කියන ප්‍රමාණය ගණනය කිරීම ගැන ඔවුන්ට අර්බුදයක් තිබුණා. ඒ නිසා තමයි අපිට කිව්වේ දැනට ඊළඟ ටෙන්ඩර් එක පිරිනමන ගාන අපිට කියන්න ඒක අනුව අපි සූදානම් කියලා ඒ නඩු පැවරීමේ කටයුතු ටික කරන්න.
ඒක ඔබතුමා කතා කරගෙන යනවද නැත්නම් මෙතුමගේ
නෑ මෙතුමා ප්‍රශ්න අහනවා ඉතින් මම
ඔබ මේ තවර දිස්ත්‍රික් වලට යන කලින් ඔබ තවර දිස්ත්‍රික් වලට යන කිව්වා නෑ මෙහෙම දැන් ඒ කියන්නේ දැන් ඔබතුමා කියන එක හරි. හැබැයි එදා ටෙන්ඩරේ ලබා දෙනකොට තිබුණු මිල මට්ටම් සහ වර්තමාන ටෙන්ඩරේ ලබා ගන්නකොට තියෙන මිල මට්ටම් අතර වැඩිවීමක් නේ තියෙන්නේ. ඒ නිසා කිසිසේත්ම මේ ටෙන්ඩරේ මිල ගණන් අනුව පහුගිය ටෙන්ඩරේ පාඩුව සංසන්දනය කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මොකද සංසන්දනය කරන්න බැරි ඒ වසරේදී වෙළඳපොළ මිල මට්ටම් සහ මේ වසරේදී වෙළඳපොළ මිල මට්ටම් අතර වෙනස්කමක් තියෙන නිසා
නෑ පුළුවන්. මම ඔබට කියන්න
එදා ඒ වැඩිවීමත් ගණනය කරනවා ඔබතුමා.
ඔව් එදා ඉඳන් මේ වෙනතුරු මේක පාවිච්චි කරගන්න බැරි වීම නිසා සිදු වුණ අලාභය. අන්න ඒකත් එකට එකතු කරන්න ඕනේ. ඒකයි අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ.
මේ පරිපූර්ණක ඇස්තමේන්තුවේ මිලියන 600ක් වෙන් කරා මේ දියගම පහුගිය අයවැයෙන් වෙන් කරපු මුදල වෙන් කර. ඔව් මිලියන 600ක් දියගමයි නුවරඑළියේ.
ඔව් හරි
දෙකටම. එතකොට අරක මිලියන 500 මෙතන මිලියන 600. 500යි 100යි. එතකොට දැන් මේ දියගම රාජපක්ෂ ක්‍රීඩාංගණයේ නීතිමය ගැටලුවක් මතුවලා තිබුණා. එතකොට මේ ක්‍රීඩාංගණේ කාටද අයිති? මා දැක්කා ගරු කතානායකතුමනි සෙලින්කෝ අධිපති කොතලාවල මහත්මයාගේ මේ දවස්වල යනවා ප්‍රකාශයක්. එතුමා කියලා තිබුණා එතුමාගේ මුදලිනුත් මිලියන 100ක් පරිත්‍යාග කරා කියලා මේ දියගම රාජපක්ෂ ක්‍රීඩාංගණේ හදන්න. එතකොට ඒ නිසා යාගේ වත්කම් කොල්ල කෑවා ඒ වගේ ගොඩක් කතා එතන කියනවා. කොහොම වුණත් මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. දැන් මේ දියගම ක්‍රීඩාංගණේ දැන් මුදල් ඔබතුමා වියදම් කරන්න තීරණය කළා තියෙන නිසා දියගම ක්‍රීඩාංගණයේ අයිතිය කොහොමද निराකරණය වෙලා තියෙන්නේ?
ඔව් දැන් අතරම මේ අයිතිය තිබුණේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට ගරු කතානායකතුමනි. ඔව් ඒ ඉඩම ඒ කිසිම අයිතියක් ඒ සංවර්ධනය කරපු පාර්ශ්වයන් ඒකටවත් තිබුණේ නැහැ. තිබුණේ ඒක පවරලා තිබුණෙත් නැහැ. ඒ තිබුණේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ බාරේ පමණයි. කාටවත් පවරගෙන කිසිම දෙයක් සිද්ධ කරලා තිබුණේ නැහැ. ඒ නිසා දැන් අපි පවරා ගැනීම සඳහා අවශ්‍ය කරන කටයුතු කරලා අවසානයි. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශයට ඒ පැවරෙනවා අක්‍ර 125 ප්‍රමාණයක්. ඒ අනුව තමයි අපි දැන් මුදල් ටික වෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ දැනටමත්. අධ්‍යක්ෂ මණ්ඩලේ පත් කරන ක්‍රීඩා අමාත්‍යාංශය.
එතකොට ඒ අධ්‍යක්ෂ මණ්ඩලේ පත් කරනකොට ඔබතුමා. එතකොට වෙන වෙන පාර්ශ්වයන්ගෙන් ඔබතුමාට නම් යෝජනා වෙනවාද? මේ මුදල් වියදම් කරපු පාර්ශ්වයන්ගෙන් මෙයා අධ්‍යක්ෂ මණ්ඩලයට එන්න මෙයා අධ්‍යක්ෂ මණ්ඩලයට එන්න කියලා යෝජනාවක් තියෙනවද?
නෑ කැබිනට් මණ්ඩලයේ විදිහට අපි තීන්දුවක් ගත්ත අපේ ගරු කතානායකතුමනි මේකෙදී අපි මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පත් කිරීමේදී මහින්ද රාජපක්ෂ පදනම විදිහට ඒගොල්ලෝන්ගේ වැඩපිළිවෙලක් තිබුණා. විශාල මුදලක් වියදම් කරලා තිබුණා. දැන් ඔබතුමා කියනා වගේම මිලියන 100ක් එක පැත්තකින් ඊළඟට අපේ අමාත්‍යාංශයේ මිලියන 70ක් කෝටි 7කට අධික ප්‍රමාණයක් ලක්ෂ 800ක් ඊට අමතරව තවත් ආයතන අපි දැන් කොහෙන් කොහෙන් සල්ලි වල තිබුණාද කියලා කෙසේ වෙතත් එයින් දාලා තිබුණා. නමුත් අපි ගරු අග්‍රාමාත්‍යපත් යෝජනා කරේ එනං දෙන්නෙක් විතර ගන්න කියලා මේ පදනමේ යෝජනාවක් විතර නැත්තම් ඒගොල්ලන්ගේ මුදල් පාවිච්චි කිරීම සම්බන්ධව ප්‍රශ්නයක් වෙයි කියලා. ඉතින් මං හිතන්නේ අපි වැඩි බහුතරයේ ඉන්නේ අපේ 7ක් හෝ 8ක් ඉන්න රජයේ විදියට මොකද ඔවුන්ගේ මුදල් පිළිබඳ අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. ගත්ත ඒවා ඊට පස්සේ ගෙවුම් වලට ගියේවා වෙනම කවුන්ට්ස් එන්නේ ඉතින් ඒවා අපව නැවත අපව පවර ගන්නවා නම් කොහොමද අපි කරන්නේ කියන කාරණේ පිළිබඳ යම් ප්‍රශ්නයක් තියෙනවා. සංක්‍රාන්ති කාලය නිසා මොකද මේකෙන් වියදම් කරලා මේ ක්‍රීඩාංගණය දීලා මුදල් එකතු කරලා තියෙනවා. එකතු කරලා වගේම හමුදාව දාලා ඒවා වියදම් කරලත් තියෙනවා. ඉතින් අපිට කිසිම ගනුදෙනුවක් ගන්න අපිට හොයාගන්න බෑ. ඉතින් ඒකට ගිහිල්ලා වෙනම අපිට ආපව තව පැටලනට වැඩි හොඳම දේ මේ ආයතනයෙන් තව දෙන්නෙක් ගත්තම අපිට පුළුවන් ඉතිරි වැඩ කටයුතු වලට අවශ්‍ය කරන මුදල් ටික කොහෙන්ද ගියේ කොහොමද කරගත්තේ කියලා කල්පනා කරන්න. ඒක අපි කැබිනට් මණ්ඩලයේ විදිහට ගත්ත තීන්දුවක් තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔබතුමා කලබල වෙන්න එපා. ඒක අපි නිවැරදිව කරන්නම් ඒක. කලබල කරන්න එපා පොඩකින්.
නේ ප්‍රධාන ප්‍රශ්නේ දැන්
ආව ගරු මන්ත්‍රීතුමා එතුමාගේ වෙලාව අවසීමේගෙන එනවා. ඒත් ඔබතුමා කතාව කරනවා මම දන්නේ
නැහැ. ඒ දෝ දැන් මට ආපහු උත්තර දෙන්න හම්බෙන්නේ නැහැ. මෙතුමා ඊට පස්සේ කතාව
කරනවා. නෑ ඔබතුමා එකඟ නැහැ මට විරුද්ධ වෙන්නේ නැහැ. නෝ කතාව අවසන් වෙලා වෙලාව ඇවිල්ලා.
දෙන්නේ අවසන් වශයෙන් निराකරණයක් වෙලා නැහැ කියලා මම හිතනවා තවමත්. කැබිනට් මණ්ඩලෙන් තීරණයක් ගත්තට රාජපක්ෂ පදනමෙන් දෙදිනෙක් මෙම අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළත් කරගත යුතුයි කියලා. එතකොට ඒක පළමු අධ්‍යක්ෂ මණ්ඩලයේ වෙනුවෙන්ද දිගටම අධ්‍යක්ෂ මණ්ඩලයට රාජපක්ෂ පදනමෙන් අධ්‍යක්ෂකරු වෙනවද? ඒක මම දැනගන්න ඕන. ඊළඟ නිල නිවැරදි ලෙස මේ අයිතිය පිළිබඳ අවසානයක් සිදු නොවි තිබියදී දැන් අපි මිලියන 500ක් වෙන් කරනවා මේ දියගම ක්‍රීඩාංගණය ගොඩනගන්න. එතකොට අන්තිමේට මේ මිලියන 500යි ඔබතුමා කියපු දේවලුයි රාජපක්ෂ පදනමට හිමිවීමක් සිදුවීමට නැද්ද?
නෑ නෑ නෑ.
අවදා කවර හොපාලනය කරද්ද?
නෑ කිසිම ප්‍රශ්නයක් නෑ. දැන් ඉඩම් කොමසාරිස් ජෙනරාල්වරයා මේ අපේ අමාත්‍යාංශයේ පවර්ලයි තියෙන්නේ. එතන ප්‍රශ්නයක් නෑ.
හොඳයි.
අපි අර මූලික කටයුතු ටික ඔබතුමාට තේරෙනවා ඇති. මේකට වේදම් කළ දෙන මුදල් ප්‍රමාණය අපි දන්නේ නැත්තම්. ඒ වගේම ඒ මුදල පාවිච්චි කරලා හදපු ට්‍රැක් එක පාවිච්චි කරලා ඒකට ගත්ත සල්ලි වගේක් තියෙනවා. අපි දන්නේ ඒ කොච්චරක්ද කියලා. ඉතින් අපිට එකපාරට ගිහිල්ලා එකකට අත ගහලා ගන්න එකට වැඩිය මම හිතන්නේ අපි කල්පනා කරේ එතනින් දෙන්නේ මේකට ඇතුළත් කරගෙන අපේ අධිර කටයුතු ටික සඳහා කිසියම් කාල සීමාවක් සඳහා අවශ්‍ය කරන කටයුතු ටික කරා. කිසියම් කාල සීමාවක් තියෙනවා ඒ ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරන්න. එතනින් පස්සෙ තමයි අපිට ගරු කතානායකතුමනි මේ කාර්යය දික් කරන්න පුළුවන්.
හොඳයි ගරු එමෙතුමා ඔබතුමාගේ නියමිත කාල සීමාව අවසානයි ඔබතුමාට කතා ඉවර නැහෙනේ.
නෑ මම තව විනාඩි කිහිපයක් දෙන්න මම ගරු කතානායකතුමනි. එතකොට මම කියන්න කැමති දැන් අපි ඊළඟට ලංකාවේ තියෙන පළාත් ක්‍රීඩාංගණ සහ දිස්ත්‍රික් ක්‍රීඩාංගණ පළාත් 25ක ක්‍රීඩාංගණ හැදෙනවා. මේ අපේ මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා ඉන්න කාලේ පටන් ගත්ත ක්‍රියාදාමයක්. ඇතරම අපි ඒක සුදුවන්ත වෙන්න ඕනේ. ඒ වගේම පළාත් ක්‍රීඩාංගණ 9ක් අපේ ගරු කතානායකතුමා මේකට සම්බන්ධ වෙනවා. එතකොට මේ ක්‍රීඩාංගණ පරිපාලනය පිළිබඳව විශාල අර්බුදයක් අද රට ඇතුලේ තියෙනවා. මොකද හේතුව මේක යෝජනාව ගෙනල්ලා තිබුණේ දිස්ත්‍රික් ක්‍රීඩාංගණ පළාත් පාලන ආයතන වලට දෙන්නත්, ඒ වගේම පළාත් ක්‍රීඩාංගණ කෙලින්ම බාර දෙන්න ඒ පළාත් සභාවලට. ඇත්තරම මෙහි විශාල අර්බුදයක් තියෙන වෙන හේතුවක් ඉදන් නෙමෙයි ගරු කතානායකතුමනි. මේවා පරිපාලනය කිරීම සම්බන්ධව ඒ වගේම මෙහි නඩත්තු කඩයුතු විශාල අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. සමහර දුන්න ක්‍රීඩාංගණ ඒවා සම්පූර්ණයෙන් දැන් වල්බිහි වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මොකද හේතුව ඒට අවශ්‍ය කරන කියුරේටර්ස්ලා, ඒට අවශ්‍ය කරන නිලධාරීන්, ඒට දැනුම තියෙන තාක්ෂණ දැනුම තියෙන නිලධාරීන් නොමැති වීම නිසා සහ ඒට අවශ්‍ය කරන භාණ්ඩ විශේෂයෙන්ම වල් ගලවන යන්ත්‍රවල ඉඳලා එය ඒ සාමාන්‍ය ක්‍රීඩාංගණයක් නඩත්තු කිරීමේ ක්‍රියාදාමය අපි ක්‍රියාත්මක කරන්න ඒකට අවශ්‍ය කරන සියලු පහසුකම් ටික තියෙන්න ඕනේ. මේ ප්‍රායෝගික සභාවකට කළ හැකි කාර්යභාරයක් නෙවෙයි. ඒ වගේම පළාත් සභාවකටත් මේකට කරන්න තියෙන මුදල් ප්‍රමාණය දැන් උදාහරණයක් විදිහට ගත්තොත් වයම් පළාත් සභාවට මුළු ගිය අවුරුද්දට ක්‍රීඩා වලට යොදවලා තිබුණේ ගරු කතානායකතුමනි 1,50,00,000. ඉතින් 1,50,00,000 කොහොමද ක්‍රීඩාංගණ තියා අඩුමතරම ඒගොල්ලන්ට තියෙන වියදම් ටික දරා ගන්නත් බෑ. ඒ නිසා අපි කල්පනා කරේ අනාගතේ සුගතදාස ක්‍රීඩා අධිකාරිය යටතට ගරු කතානායකතුමනි මේ පළාත් සහ දිස්ත්‍රික් ක්‍රීඩාංගණ ඒවා ජාතික වශයෙන් වැදගත් වෙන ක්‍රීඩාංගණ. ඒ වගේ අයිතිය සහ ඒ පරිපාලනය කිරීම සම්බන්ධව රජය අපි මිලියන 300,000,400,000 වියදම් කරනවා මේ පළාත්වල තියෙන ක්‍රීඩා සංකීර්ණ වලට. කළේම නඩත්තු කරන්න විදියකුත් නැතුව පළාත් සභාව වලට නඩත්තු කරන්නත් විදියක් නැහැ. පළාත් පාලන ආයතන වලට නඩත්තු කරන්න විදියකුත් නැහැ. මේ නිසා එය අපි ලබාගෙන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පළාත් සභාව වල අයිතිය තහවුරු වෙන විදියට තියලා. ඒ කියන්නේ මේ පළාත් සභාව වලින් අපි ඒවා උදුර ගන්න නෙමෙයි හදන්නේ. හැබැයි මේ පරිපාලනය කිරීම සඳහා අත්‍යවශ්‍යයෙන් මෙහි දක්ෂතා තියෙන අපිට පිරිසක් අවශ්‍යයි. අන්නේ ක්‍රියාදාමයේ සඳහා මේ ක්‍රියාත්මක කරනවා. ඒ නිසා මේ ක්‍රීඩා සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය කියන ක්‍රියාදාමයට ඒකයි මම කිව්වේ. මේකේ විෂයපතේ යම් විශාල පුළුල් වීමකට ලක් වෙනවා අනාගතේ. ඒ අනුව ක්‍රියා කරන්න තමයි මේ පනත් කරන පද ගෙනාවේ ගරු කතානායකතුමනි. ඒ නිසා මම මේ පනතට සහයෝගය දෙන්න කියන ඉල්ලීම කරමින් ඔබතුමාටත් සුදුසුන්තේ මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
ගරු චන්දිම වීරක්කොණ මහත්මයා ඊට ප්‍රථම ගරු නියෝජ්‍ය කතානායකතුමා මුලසෙන් පැමිණෙත.
ගරු වීරකුඩි මහත්මයා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ වෙනුවෙන් වෙනම ආයතනයක් සංස්ථාගත කිරීම සඳහා පනත ඉදිරිපත් වෙන මේ අවස්ථාවේ මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවීම පිළිබඳව මම සතුටු වෙනවා. ශ්‍රී ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය මේ රටේ කාර්මික මෝටර් කාර්මික ක්ෂේත්‍රයේ පුහුණු කරන්නන් විශාල ප්‍රමාණයක් බිහි කළා. ඒ හැම කෙනෙකුටම රැකියා අවස්ථා මෙරටත් විදේශවලත් ලබා දීලා අති විශාල මෙහෙවරක් මේ රටේ තරුණ පරපුර වෙනුවෙන් ඉටු කරපු ආයතනයක්. මේ ආයතනය 1957 සංස්ථාපනය කරන ලද ගමනාගමන පනත යටතේ ගමනාගමන අමාත්‍යංශයට යටතේ ආයතනයක් හැටියට අභ්‍යාස ආයතනයක් හැටියට තමයි පවත්වාගෙන ගියේ. ඉන් අනතුරුව 2005 වර්ෂයේ සංශෝධිත පනත යටතේත් ගමනාගමන අමාත්‍යංශය යටතේ මේ ආයතනය පවත්වාගෙන ගියා. මේ රටේ වෘත්තීය පුහුණුව ලබා දෙන නිපුණතා සහතික ලබා දෙන සියලු ආයතන එක අමාත්‍යංශයක් යටතට ගොනුගත කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ මෙම ආයතනය නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යංශය වෙත පවරා දෙනු ලැබුවා. මගේ පූර්වගාමී අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ගේ සමයේදී එතුමා මේ කටයුත්ත ආරම්භ කළා වෘත්තීය සමිතියක කතා කළා සියලු නිලධාරීන් එක්ක කතා කළා ඒ ආරම්භ කරපු වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමක් හැටියට වර්තමාන අමාත්‍යවරයා හැටියට මම මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදහස් කරනවා වර්තමානයේ මේ ක්ෂේත්‍රයේ මෙම සහතිකය පුහුණුව ලබා ගැනීම සඳහා විශාල ඉල්ලුමක් මේ වන විටත් තියෙනවා මෝටර් කාර්මික පාඨමාලා සඳහා අවුරුදු 4 අවුරුදු 3 පාඨමාලා විශාල ප්‍රමාණයක් සා කෙටි කාලින පාඨමාලා 36ක් මේ ආයතනයේ විසින් පවත්වාගෙන යනවා මෙම ක්ෂේත්‍රයේ විශාල වෙනසක් ඇති කරමින් අපට හැකි වුණා පහුගිය වර්ෂයේ කිලිනොච්චියේ ජර්මානු අභ්‍යාස ආයතනයක් බිහි කිරීම සඳහා අද මේ වන විට කිලිනොච්චියේ පිහිටවන ලද ආයතනයේත් විශාල වශයෙන් ඒ ප්‍රදේශයේ තරුණයන් තරුණියන් අධ්‍යාපනය ලැබීම ආරම්භ කළා තියෙනවා මම අමාත්‍යවරයා හැටියට වැඩ බාර ගත්තට පස්සේ කිලිනොච්චියේ තියෙන ප්‍රධානතම ප්‍රශ්නයක් තමයි ඒ ආයතනයට අවශ්‍ය නේවාසිකාගාර පහසුකම් නොමැති වීම ජාතික ආයතනයක් හැටියට කිලිනොච්චියට නේවාසිකාගාර පහසුකම් ලබා දීම සඳහා මේ වර්ෂයේම මුදල් අපි වෙන් කළා තියෙනවා ඒ වගේම රත්මලාන මොරටුව ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයට නේවාසික පහසුකම් ලබා දීම සඳහා අපි මුදල් වෙන් කළා ඒ කටයුතු ආරම්භ කරනත් කැබිනට් අනුමැතිය ලබාගෙන තියෙනවා මේ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ දස දෙසෙන් මේ සඳහා අවශ්‍යතාවය තියෙන දුප්පත් අහිංසක දරුවන්ට මෝටර් කාර්මික ක්ෂේත්‍රයේ අවබෝධය ලබා දීමට කටයුතු කරන්න අපි මේ වන විට රුපියල් මිලියන 200ක් වෙන් කරලා තියෙනවා දකුණු ලංකාවෙත් මේ හා සමාන ආයතනයක් බිහි කරන්න අපේ අරමුණ තමයි අනාගතයේදී රටේ තවත් 6 තැනක අනෙකුත් පළාත් රටේ පළාත් 9ම නියෝජනය වෙන ආකාරයට තවත් තැන් 6ක ජර්මනු කාර්මික මෝටර් රථ පුහුණු ආයතනය හා සමාන පිළිගත් සහතිකයක් තියෙන ආයතන පිහිටවන්න අපේ රටේ දැනට රටේ තියෙන මෝටර් රථ ප්‍රමාණය වැඩිවීම දිහා බැලුවත් කටුනායක තියෙන තාක්ෂණ මත් පුහුණු කිරීමේ ආයතනයේ 1989 ආරම්භ කළා තියෙන්නේ 120කට පුහුණු දෙන්න පුහුණු කරන්න අද 350ක් පුහුණු කරනවා 2000කට ආසන්න ඉලුම් පත්‍ර ප්‍රමාණයක් ලැබෙනවා ජපන්ටෙක් ආයතනයේ ඔරුගොඩවත්ත තියෙන අපි ඒ සඳහා නවීන මධ්‍යස්ථානයක් මේ වන විට ගොඩනගල අවසානයි තව මාස දෙකක් ඇතුළත ඔරුගොඩවත්ත ජපන් තාක්ෂණ ආයතනය නවීන පහසුකම් සහිතව විවෘත කිරීමට අපිට හැකියාව ලැබෙනවා එතනත් 2000ක් ආයතුම් කරාම 300ක් තමයි පුහුණු කරන්න පුළුවන් වෙලා තියෙන්නේ නමුත් මේ රටේ වාහන ප්‍රමාණය වැඩිවීම දැක්කම පහුගිය දශක දෙක තුන ඇතුළත අපිට සුදුසුකම් ලත් මෝටර් කාර්මික ක්ෂේත්‍රයේ නිපුණත්වය තියෙන කණ්ඩායමේ පුහුණු කිරීම මේ විශාල අඩුවක් තියෙනවා ඒ විතරක් නෙමෙයි විදේශ විනිමය අපේ විදේශ රැකියා ඇමතිතුමිය ඉන්නවා මේ රටේ තවමත් අපි ප්‍රධාන අපේ ආදායම් උත්පාදනය කරන්නේ විදේශ රැකියා වලින් නමුත් ඒ ක්ෂේත්‍රයේ විදේශ රැකියා වලින් අපි බහුතරයක් අදත් යවන්නේ නුහුපුණු වුණු ක්ෂේත්‍රේ මෝටර් රථ කාර්මික ක්ෂේත්‍රයේ මේ සුදුසුකම තියෙන උදවිය අපට තවදුරටත් පුහුණු කරන්නට අවස්ථාව ලැබෙනවා නම් විධිමත්ව අපට විශාල විදේශ විනිමයක් මේ රටට ගෙන්වා ගැනීමට හැකියාව තියෙනවා ඒ තුල තමයි අපි අදහස් කරේ ඒ තුල තමයි අපි තීරණය කරේ මේ ආයතනය සංස්ථාපිත කළා මේ ආයතනය හා සමාන තවත් ආයතන නමයක් අවම වශයෙන් ලංකාවේ පළාත් නමය තුල ස්ථාපිත කළා විශාල ප්‍රමාණයක් ඒ සුදුසුකම් සහිතව පුහුණු කිරීම ආරම්භ කරන්න ඒ වගේම මේ පුහුණුව අපි සහතික ලබා දෙන පුහුණුවකට සීමා කරන්නේ නැතුව පන්ති කාමරය තුල පාඨමාලාව පමණක් හදාරන ක්‍රමවේදයක් කින් ඔබට ගිහිල්ලා අපි මේ වන විට රටේ තියෙන හැම මෝටර් රථ නිෂ්පාදනය සහ එකලස් මෝටර් රථ එකලස් කිරීම සහ මෝටර් රථ ක්ෂේත්‍රයේ තියෙන සමාගම් එක්ක සම්බන්ධ වෙලා ඒ ආයතනවල පුහුණුව ලබා දීම සඳහා අපි වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා ලබන මාසෙ වෙනකොට අපිට රුපියල් මිලියන 350ක් වෙන් කළා ඉදි කරපු බූස ප්‍රදේශයේ අපේ බන්දුලගුණ වාදන ඇමතුමා මෙතන නැහැ එතුමා ආර්ථික මධ්‍යස්ථානයක් හැටියට බිහි කළා නමුත් කවදාවත් විවෘත කරන්න බැරි වෙච්ච ආර්ථික මධ්‍යස්ථානය පිහිටි ගොඩනැගිලි ටික අරගෙන අපි මෝටර් කාර්මික ආයතනයක් අද හදලා තිනවා ලබන මාසේ විවෘත කරනවා මම ආරාධනා කරනවා අපේ ගරු බන්දුලගුණ වාදන ඇමතුමාටත් ඇවිල්ලා ඒ ස්ථානයේ පුහුණුවන දරුවන්ට ආශිර්වාද කරන්න කියලා. අපි මේ ආකාරයට රටේ තියෙන සමාගම් සම්බන්ධ කරගෙන එයාට පුහුණුවක් ලබා දීම සඳහා ඒ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා අපි වැඩපිළිවෙල මේ තුලින් ක්‍රියාත්මක කරනවා. ඔව්.
මරු අමාත්‍යතුමනි අපි දැක්කා මේ ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ සභාපතිතුමන් ඒ ශිෂ්‍යෙක් ඒ ආයතනයේ ඉගෙනුම ලබන ශිෂ්‍යෙකුට අශෝභන විදියට සැලකුවා අතවරයක් කළා කියලා සමාජ වෙබ් ජාලාවල පහුගිය කාලේ දිගින් දිගටම පළ වුණා.
ඔව්.
මේ විභාගය සමත් කරගන්න ඉල්ලීමක් කරපු ශිෂ්‍යෙකුට මා කරුවට වෙච්ච අසාධාරණයක් සම්බන්ධයෙන් මේක මේ ජර්මානු කාර්මික ආයතනය සම්බන්ධයෙන් තියෙච්ච කීර්ති නාමය පව බරපතල ලෙස විනාශ කිරීමක් ඔබතුමාගේ අමාත්‍යංශයට තියෙන. ඒ සභාපතිවරයා සම්බන්ධයෙන් ඔබතුමා ක්‍රියාමාර්ගයක් ගත්තද ඒක හදපු ප්‍රවෘත්තියක්ද නැත්නම් ඒක සත්‍ය සිදුවීමක්ද ඔබතුමා ඒ පිළිබඳ පරීක්ෂණයක් කළාද මොකක්ද උනේ කියලා අපි දැනගන්න කැමති.
ඔබතුමාට මම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නය ඇහිම ගැන සභාපතිවර නෙමෙයි ප්‍රථම වශයෙන්ම විදුහල්පති අධ්‍යක්ෂක තමයි මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. තේතුමාට විරුද්ධව අපි විනය පරීක්ෂණයක් ආරම්භ කරා. ඒ හිටපු විදුහල්පතිවරයා තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලියුම ලබා දුන්නා විතරක් නෙමෙයි නව විදුහල්පතිවරයෙක් අධ්‍යක්ෂකවරයෙක් තෝරා ගැනීම සඳහා මේ පුවත්පත් දැන්වීම අද පළ වෙලා තියෙනවා මම විශ්වාස කරන විදියට. ඔබතුමා කැමති අයිනෝ නම් දක්ෂ උදවිය මේ තනතුර බාර ගන්න ආයුධම් කරන්න පුළුවන් අපි තෝරා ගැනීමට සූදානම්.
අපි හිතුවේ ගරු අමාත්‍යතුමනි මේ ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුවේ ඉහළ ලොකු ලොක්කන්ට විතරයි කියලා. බලන් ගියාම මේක ජර්මානු කාර්මික ආයතනයේ දක්වාම පැතිරලා තියෙන්නේ දැන්.
ඒ ප්‍රශ්නේ මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. ඔබතුමා ඒ ප්‍රශ්නේ හොඳට දන්නවා වගේ.
ඔබට කියන්න මොකද්ද කියලා?
මේ ඒ ප්‍රශ්නේ මොකක්ද කියන එක
නොයි කරනවායි කියලා කිව්වේ දේ නිසා ඔබතුමා දන්නවනේ ඒක
ඔනේ ඒ මොකක්ද කියලා කියන්නේ එයා අස්වැලා ගිහිල්ලා තියෙන්නේ විදුහල්පති දැන් අපි අලුත් විදුහල්පති කෙනෙක් ගේනවා ඔබතුමාලාට ඒ ගැන දැනගන්න ඕන නම් එතුමාට දුරකථනයෙන් කතා කරන්න හොයාගන්න පුළුවන් මොකක්ද කියලා ළමයින් එක්ක හැබැයි අපි ආයතනය හැටියට ඒ චෝදනාව එල්ල වෙච්ච වහාම අමාත්‍යංශය හැටියට ගත යුතු පියවර කඩිනමේ නරගත්තා විතරක් නෙමෙයි නව සුදුසුකම් සහිත අධ්‍යක්ෂවරයෙක් විදුහල්පතිවරයෙක් බදවා ගැනීම සඳහා මේ වන විට ආයදුම් පත්‍ර කැඳවලා තියෙනවා කියන එකත් අපි ප්‍රකාශ කරන්න ඕන මේ කීර්තිමත් ආයතනයේ කීර්තිය විනාශ වෙන්නවත් මේ ආයතනයේ තත්වය බාල කරන්නවත් අපි ඉඩ දෙන්නේ නැහැ මේ ආයතනය විධිමත් කළා මේ ආයතනයට මුළු රටෙම උනන්දුව තියෙන දක්ෂතාවය තියෙන හැකියාව තියෙන තරුණ තරුණියන්ට එකතු වීම සඳහා සමයි මේ පනත තුලින් අපි වරම ලබා දෙන්නේ. ඒ වගේම මතයක් තියෙනවා මේ ආයතනය පුහුණු කරන්නේ තරුණයන් පමණයි කියලා. තරුණයන් නෙමෙයි මේ ආයතනයේ තරුණියන්ටත් පුහුණු වීමට අවස්ථාව තියෙනවා කියන එක අපි ගරු මන්ත්‍රීතුමාට දැනගන්න කැමැත්තෙන් කියනවා. තරුණියන්ටත් මේ ආයතනයේ පුහුණුව ලබාගෙන දක්ෂතා මත ඉහළට යන්නට අවස්ථාව තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා වර්තමානයේ අපේ අමාත්‍යංශය හැටියට අපි වැඩපිළිවෙල ආරම්භ කරලා තිනවා. මේ කටයුතු පුහුණු කිරීමේ කටයුතු විධිමත් කළා. 11 වැදෑරුම් ප්‍රතිපත්තිය අපි ඉදිරිපත් කළා තිනවා. ඒ 11 වැදෑරුම් ප්‍රතිපත්තියට අනුකූලව අපේ අරමුණ මේ රටේ හැම තරුණයෙකුටම එක සාක්කුවක තමන්ගේ පාස්පෝර්ට් එක දාගෙන අනෙක් සාක්කුවේ තමන්ගේ ස්කිල්ස් පාස්පෝර්ට් එක දාගෙන ලෝකේ ඕනම තැනක සේවාදායකයෙක් ගවට ගිහිල්ලා තමන්ගේ සුදුසුකම පෙන්නලා තමන්ට රැකියාව ලබා දීම සඳහා අවශ්‍ය කරන ලෝකය පිළිගත් වෘත්තිකයෙක් බිහි කිරීමේ කටයුතු මේ ආරම්භ කරන්නේ. ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමා ඇතුළු රජය ලබා දෙන සහයෝගය පිළිබඳවත් ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා.
ගරු සීදරන් අරව සීදරන්
ගෞරව பிரதி சபாநாயகர் அவர்களே, இன்றைய தினம் ஜெர்மன் தொழில்நுட்ப நிறுவனங்களுடைய 2வது வாசிப்பு தொடர்பாகவும் அதே நேரம் சோதுதாச விளையாட்டரங்கனுடைய 2ம் நிலை வாசிப்புகள் தொடர்பாகவும் எடுக்கப்படுகின்ற விவாதத்தில் மிக முக்கியமாக இந்த விளையாட்டுத் துறையினூடாக மேற்கொள்ளப்படுகின்ற சோதுதாச விளையாட்டரங்கனுடைய செயற்பாடுகளுக்கு கீழே பல்வேறுபட்ட இடங்களில் இவ்வாறு பல விளையாட்டு மைதானங்கள் புனர்நிர்மாணம் செய்வதற்கென்றும் புதிதாக அமைப்பதற்கெனவும் செயற்படுத்தப்பட்ட நிலையில் அவை கிடப்பிலே போடப்பட்டிருக்கின்றன. 2009 ஆண்டு யுத்தம் முடிந்த பிற்பாடு கிளிநொச்சி மாவட்டத்தினுடைய பொது விளையாட்டு மைதானமாக இருந்த ஒரே ஒரு விளையாட்டுக் கழக மைதானம் ரொட்டிகோ மைதானம் என்று அழைக்கப்படுகின்றது. அந்த பொது விளையாட்டு மைதானம் பல்வேறுபட்ட தொழில்நுட்பங்களோடு இலங்கையிலே ஒரு தரம் வாய்ந்த விளையாட்டு மைதானமாக பொது மைதானமாக உருவாக்கப்படுவதாக குறிப்பிடப்பட்டு அது இப்பொழுதும் செயல்படுத்தப்படாமல் அவ்வாறு கிடப்பிலே கிடக்கின்றது. அதேபோலதான் இங்கே கௌரவ அமைச்சர் அவர்கள் குறிப்பிட்டது போல ஜெர்மன் தொழில்நுட்ப நிறுவனம் என்பது கிளிநொச்சியிலே அதனுடைய நிலையம் மிக தரமான முறையிலே தன்னுடைய பணிகளை அப்பிரதேச மாணவர்களுக்கு வழங்கி வருவதாக அவர் குறிப்பிட்டிருந்தார். ஆனால் அங்கே படிக்கின்ற மாணவர்களில் எத்தனை பேர் கிளிநொச்சி மாவட்டத்தைச் சேர்ந்தவர்கள், எத்தனை பேர் ஏனைய மாவட்டங்களைச் சேர்ந்தவர்கள் என்ற ஒரு விடயத்தை கௌரவ அமைச்சர் அவர்கள் வீரக்கொடி அமைச்சர் அவர்கள் நீங்கள் கவனத்தில் எடுக்க வேண்டும் என்று நான் இந்த இடத்திலே குறிப்பிட விரும்புகிறேன். மிக முக்கியமாக கிளிநொச்சி மாவட்டத்தில் இருக்கின்ற ஜெர்மன் தொழில்நுட்ப நிறுவனமானது அந்த இடத்தில் NBQ தரம் 4 மேலே கற்றவர்களைத்தான் அதனுடைய கல்வித்தரத்திற்காக உள்ளுக்கு எடுக்கின்றார்கள். அவ்வாறு எடுக்கிற பொழுது யுத்தம் காரணமாக தொழில்நுட்ப அறிவுகளற்ற நிலையில் அல்லது சாதாரணமான தொழில்நுட்ப நிறுவனங்களை சென்றடையாமல் அவர்களுக்கான தொழில்நுட்ப கல்விகளை பெற முடியாமல் NBQ சான்றிதழ்களை பெற முடியாமல் இருந்த மாணவர்கள் அந்த தொழில்நுட்ப நிறுவனத்திலே சென்று படிக்கக்கூடிய வாய்ப்பை அவர்கள் இழந்து விடுகிறார்கள். இதனை அவர்கள் யுத்தத்துக்கு வெளியிலே அன்கிளியர்ட் ஏரியா என்று சொல்லப்படுகிற யுத்தம் நடைபெறாத இடங்களிலே இருக்கிற தொழில்நுட்ப கல்வி நிறுவனங்களிலே கற்றுக்கொண்ட மாணவர்கள்தான் இப்பொழுது அந்த NBQ தரம் 4 வைத்திருக்கிறார்கள். அல்லது அவர்கள் நைட்டா நிறுவனங்களிலே பயிற்சி பெற்றவர்கள் மட்டுமே இந்த ஜெர்மன் தொழில்நுட்ப நிறுவனத்திலே சென்று தங்களுடைய கல்வியை தொடர முடிகிறது. இதற்கு ஒரு மாற்றீடு செய்யப்பட வேண்டும். இது ஒரு கோடிக்கணக்கான காசுகளை செலவழித்து நீங்கள் பெருமனதோடு கிளிநொச்சியிலே இவ்வாறு ஒரு ஜெர்மன் தொழில்நுட்ப நிறுவனத்தை உருவாக்கியிருக்கிறீர்கள். ஆனால் அங்கே பாதிக்கப்பட்ட மாணவர்கள் அல்லது கல்வியிலே இடைவிலகுகின்ற மாணவர்கள் தொழில் வாய்ப்பற்றிருக்கிற தங்களுடைய தொழில்நுட்ப அறிவுகளை திறன்களை விருத்தி செய்ய விரும்புகின்ற மாணவர்களுக்கு இந்த நிறுவனத்தினால் என்ன லாபம் கிடைக்கின்றது? அங்கே நீங்கள் சாதாரணமாக பார்த்தால் சாதாரணமான ஒரு மேசன் தொழிலாளியோ தச்சு தொழிலாளியோ அல்லது மரமறுப்பவர்கள் கூட தென்னிலங்கையிலிருந்து தான் வருகிறார்கள். ஒரு வீதி திருத்துகின்ற தொழிலாளியாக இருந்தாலும் அவர் தென்னிலங்கையிலிருந்து தான் வருகிறார். அவ்வாறானால் அந்த தொழில்நுட்பங்கள் இங்கே ஏற்கனவே பயிற்றப்பட்டிருக்கிறது, அங்கே அந்த தொழில்நுட்பம் அவர்களுக்கு வழங்கப்படவில்லை. அதன் ஒரு காரணமாகத்தான் இன்று அவர்கள் தொழில்நுட்பத்துறையிலே தங்களை மேம்படுத்தி கொள்ள விரும்புகிறார்கள். சாதாரணமாக வீதி திருத்தங்கள் அல்லது கட்டடங்களுக்கான TO டெக்னிக்கல் ஆஃபீஸர் என்று சொல்லப்படுற தொழில்நுட்ப உத்தியோகத்தர்களுக்கான சான்றிதழை கூட அவர்களால் பெற முடியாத அளவில் தான் இவ்வளவு காலங்களும் இருந்தது. இப்பொழுதும் கூட கிளிநொச்சி மாவட்டத்தில் அரச செயலகத்தில் பிரதேச செயலகங்களில் பிரதேச சபைகளில் கல்வி திணைக்களத்தில் பல்வேறு துறை சார்ந்த திணைக்களங்களில் இந்த டெக்னிக்கல் ஆபீசர்ஸின் தேவை அதிகமாக இருக்கிறது. ஆனால் இவர்களை வழங்குகின்ற தொழில்நுட்ப நிறுவனங்களுடைய அளவு அங்கே மிக போதாமல் இருக்கின்றது. இதனை கருத்திலே கொண்டு அங்கே இருக்கின்ற அந்த ஜேர்மன் தொழில்நுட்ப நிறுவனம் தன்னுடைய செயல்பாட்டை மேற்கொள்வதில் உங்களுடைய பங்கை செலுத்த வேண்டும் என்று இந்த இடத்துல நான் பதிவு செய்ய விரும்புகிறேன். அதே போலதான் மிக முக்கியமாக கிளிநொச்சியில் ஏற்கனவே கிளிடெக் கிளிநொச்சி தொழில்நுட்ப நிறுவனம் என்கிற ஒரு கிளி பதிவு செய்யப்பட்ட மூன்றாம் நிலை கல்வி அமைச்சுக்கீழே இப்பொழுது உங்களுடைய தொழில்நுட்ப அமைச்சுக்கு கீழே இருக்கின்ற கிளிடெக் இயங்கிக் கொண்டிருக்கின்றது. அந்த கிளிடெக் நிறுவனம் ஏற்கனவே பல தொழிற்பயிற்சிகளை உள்ளூர் மட்டத்திலே வழங்கியிருக்கிறது. அவ்வாறான அந்த நிறுவனம் தொடர்ந்து இயங்க முடியாத ஒரு சூழலுக்கு தள்ளப்பட்டிருக்கிறது. அந்த நிறுவனத்தை இயங்குவதற்கு உங்களுடைய அமைச்சினூடாக ஒரு முன்மாதிரியான நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதை நான் இந்த இடத்திலே உங்களிடம் கேட்டுக்கொள்கின்றேன். மிக முக்கியமாக இந்த நேரத்திலே இந்த தொழில்நுட்ப விடயங்களோடு நான் ஒன்றை பதிவு செய்ய விரும்புகிறேன். அண்மைய நாட்களில் யாழ்ப்பாண மாவட்டத்தினுடைய அல்லது குறிப்பாக
நியோஜகாத்தானாயகத்துமணி அப்பி புகுணுவத்தியன மேசன் வரும் காப்பென்ற வரும் ஓ ஓ ஓனாயம க்ஷேத்ரேக உதவிய இன்னவனாங் ஏட்ட புகுணுவ தியனோ நாங் அவஸ்தாவத்தியனோ புகுணுவ தியனாயட்ட சுசுகம் பரீட்சணையாக்கின் அனதுருவ என்விஷ்கியூ சாத்திகே லபாக நீமட்ட அப்பி மே ரஜே ஹட்டியட்ட தீந்துக்கல்ல தீனோ நொமிலே என்விக்கியூ சாத்திகே ஆயிட்ட லபாதென்ன உத்துரு பிரதேசே தங் அப்பி வடப்பிலுவில் ஆரம்பக்கல்ல தீனோ மே ரட்டே தெதாஸ் பகைந்தான் மே வடப்பிலுவில் திபுணட்ட மே வனவிட்ட ஹத்தலிஸ் தெதாஹாக் பமனாய் ஏ சாத்திக லபாகின தியன்னு அது அப்பி அநாகத்தை அதாஸ் கண்ணோ கிளிநொச்சியட தவில்லை ஆயிட்டே அவஸ்தாவ தென்ன ஹெபை ஜெர்மன் டெக்கேக சஹ அப்பவசின் நிகுத்கரணு லபன சஹாத்திக ரட்டே சஹ அந்தர்ஜாத்திக பிலிகத்த ஹக்கி சஹாத்திக பவட்ட அப்பிட்ட ஆரக்ஷாக்கரான சித்த வேணும் ஏனிஷா அவம சுதுசுகாம நெத்தி உதவிய எக்கவரம ஏ ஆயத்தன வல்லட்ட பதவாக நீம துளிங் வென்னே லொகு ஹானியா ஏம நொவி என்விக்யூ மார்கய ஹரஹா பாசல் நொகிய கெனக்குட்டு உவத என்விக்யூ சுதுசு அதால் என்விக்யூ சுதுசுகாம லபாகன ஜெர்மன் டெக்னிக்கல் ஆயத்தனைட்டு ஹோ என்னத் ஆயத்தனைக்கிட்ட அத்துல்லியுமே பாசுகாம அதை லபலதி இல்லத்தீனோ ஐ பிலி பந்தவ ஒபத்துமாக அவதானே யொமுக்கர்னோ மம இதிரியதிம
சேத்த ஆரம்பக்கர்னோ என்விக்யூ ஒன் டூ த்ரீ கிலோ தீனோனே ஓ ஏ ஏகாத் பேதிலிக்கிறானா ஹரி நெத்தங்க என்விக்யூ யூ ஹவ் NVQ 1, NVQ 2, you have separate levels?
Yeah, you can go up the ladder up to NVQ 7. If you can go, we have universities. In fact, in Jaffna, there is a Univotech, which is now open. So the students of the northern province, if they are so qualified, they can study up to NVQ 7, that is the degree level. I think you are not aware of such institutions and the programs that are available. And His Excellency the President from this year made technical education absolutely free of charge. So anyone, whether they are from the north or from the south, they have access to vocational training institutes free of charge. And also, I must say, dakuneng avilla uture weda karana ekat, utureng avilla dakune weda karana ekat, api e pilibanda api sahat sada sa satutu viya yutui. உத்துரங்காவில் அப்பே பத்தி வெட கேமதி கௌரங்காவில் வெட கண்ணாட்டா தொபு துமால கேமத்தியே
ஹொனரபிள் மினிஸ்டர் நாங்கள் தெற்கிலிருந்து வருபவர்கள் பற்றி அல்லது வடக்கிலிருந்து வருபவர்கள் பற்றி சொல்லவில்லை. நீங்கள் இதனை ஒரு வித்தியாசமான கண்ணோட்டத்தில் பார்ப்பது நான் நினைக்கிறேன் பிழையாக நீங்கள் அதை கருதுகிறீர்கள். நான் கேட்பது அவர்களுக்கு அங்கே எந்த தொழிற்சாலைகளும் இல்லை வடக்கு கிழக்கில். இதுவரை நான் கேட்கிறேன் உங்களை வடக்கு கிழக்கில் என்ன தொழிற்சாலை இருக்கிறது அவர்கள் உழைக்கக்கூடிய வகையில் அங்கே இருப்பவர்கள் வாழக்கூடிய நிலையில் என்ன சூழல் இருக்கிறது. ஆகவே இந்த பயிற்சி வழங்கப்படுகிறவர்கள் ஒரு வேலையை தேடிக்கொள்வதற்கான வாய்ப்புகள் இல்லாமல் இருக்கிறது. பயிற்சி கூட அவர்களுக்கான அடிப்படை பயிற்சிகளை பெற்றிருக்க வேண்டும் என்ற நிலை இருக்கிறது. நான் தரங்குறைந்த நிலையிலே ஜெர்மன் டெக்குக்குள் அனுப்புங்கள் என்று சொல்லவில்லை அல்லது விடயம் தெரியாமல் நான் பேசவில்லை. நான் ஒரு பாடசாலையின் அதிபராக இருந்தவன் நான் விடயத்தோடு பேசுகிறேன். அவர்களுக்கு வழங்க வேண்டிய அந்த தொழில் பயிற்சிகள் அவர்கள் எதிர்கால நம்பிக்கையோடு வேலை செய்யக்கூடிய வகையிலே அவர்களுக்கு வழங்கப்பட வேண்டும். நான் தெற்கிலே இருந்தவர்களை குறை சொல்லவில்லை. ஆனால் இவ்வளவு காலமும் அங்கே வேலை செய்யக்கூடிய வகையிலே உருவாக்கப்படவில்லை. நீங்கள் சொல்வது போல ஜூனிவர் டெக் இருக்கிறது யாழ்ப்பாணத்திலே, வவுனியாவில் இருக்கிற அல்லது கிளிநொச்சியில் இருக்கிற ஒரு மாணவன் யாழ்ப்பாணத்துக்கு சென்று படிப்பதென்றால் அவருக்கு எவ்வளவு தூரம், அவருடைய செலவு, அவர் தங்கி செல்வது, இதுக்கு பின்னால் இருக்கின்ற பொருளாதார பிரச்சனைகள், இந்த விடயங்களை நீங்கள் கவனத்தில் எடுக்க வேண்டும். ஆகவே உங்களுடைய பக்கம் நியாயங்களை நீங்கள் சொல்வது சரியானது. ஆனால் அந்த மாணவர்கள் அங்கே இருக்கின்றவர்கள், நீங்கள் சொல்வது போல அவர்கள் ஓயல் வரைக்கும் படித்த மாணவர்கள் கூட அல்லது ஓயல் வரையும் படிக்காதவர் கூட இதிலே பட்டத்தை பெற்றுக்கொள்ளலாம் என்பதை நான் ஏற்றுக்கொள்கிறேன். அது இந்த நாட்டிலே அறிமுகம் செய்யப்பட்டிருக்கிறது. ஆனால் அதனை செய்வதற்கேற்ற அடிப்படை வசதிகள், அவர்கள் சென்று படிக்கக்கூடிய நிலைமைகள் அவரிடம் இல்லை. அதனைத்தான் அந்தந்த பிரதேசங்களில் நான் கேட்கிறேன். யாழ்ப்பாணத்தை நீங்கள் கிளிநொச்சியில் இருக்கிற ஒரு மாணவனுக்கு யாழ்ப்பாணத்தை காட்டுவதை விட கிளிநொச்சியில் இருக்கிற கிளிடேக் இயங்குவதன் மூலம் அல்லது நைட்டாவினூடாக கிளிநொச்சி மாவட்டத்தில் இருக்கின்ற அந்த ஜெர்மன் டெக்கிலே அவர் சென்று படிக்கக்கூடிய வகையை நாங்கள் ஏற்படுத்த வேண்டும். ஜெர்மன் டெக்கை நாங்கள் உருவாக்கிவிட்டு பிறகு நாங்கள் யாழ்ப்பாணத்தில் படித்து விட்டு தான் அவர் ஜெர்மன் டெக்கு வர வேண்டும் என்றால் அது அவருக்கு சாத்தியமானதாக அமையாது. கடந்த 30 ஆண்டுகளில் நடைபெற்ற யுத்தம் காரணமாக அவர்கள் டெக்னிக்கல் துறையிலே அவர்கள் தங்களை வளர்த்து கொள்ளக்கூடிய சூழல் இருக்கவில்லை. ஆகவே இப்பொழுது இருக்கிற சூழலையும் அவர்களிடமிருந்து பறிக்கப்படுகிறது என்ப அந்த நியாயத்தை நீங்கள் ஏற்றுக்கொள்ளுங்கள். தயவுசெய்து எனக்கு நேரம் என்னுடைய நேரத்தை நீங்கள் கவனத்தில் எடுக்க வேண்டும். நீங்கள் சொன்ன விளக்கங்களை நான் ஏற்றுக்கொள்கிறேன். உங்களுக்கு பிரதி சபாநாயகர் கூட ஆதரவாக இருக்கிறார். ஆகவே நாங்கள் இந்த விடயத்தில் நீங்கள் கூட கரிசனை செலுத்துங்கள். இது தெற்கு வடக்கு என்ற வித்தியாசமான கோணத்தில் நான் பார்க்கவில்லை. அப்படி நீங்கள் தயவுசெய்து சிந்திக்க வேண்டாம். நாங்கள் அந்த சிந்தனைகளோடு இங்கே வரவில்லை. இன்னொரு விடயத்தை நான் இங்கே பதிவு செய்ய விரும்புகிறேன். மிக முக்கியமாக நீங்கள் சொல்லுகின்ற இதே விடயங்கள் தான் இங்கே முன்னாள் போராளிகள் மீதான விடயம் கூட. 12,000 போராளிகள் விடுதலை செய்யப்பட்டிருக்கிறார்கள், புனர்வாழ்வு அளிக்கப்பட்டு இந்த அரசாங்கத்துக்கு முதல் இருந்த அரசாங்கத்தினாலும் சரி இந்த அரசாங்கத்தாலும் சரி அவர்களுக்கு எதிர்காலத்திலே எந்த துன்பங்களும் ஏற்படாது என்ற வகையில் தான் அவர்கள் 2 வருடங்கள் புனர்வாழ்வு அளிக்கப்பட்டு விடுவிக்கப்பட்டிருக்கிறார்கள். இந்த போராளிகளில் கூட பல பேர் திறன் வாய்ந்தவர்கள் இருக்கிறார்கள். இவர்களுக்கு கூட தாங்கள் ஒரு தொழில்நுட்ப கல்வி நிறுவனத்தில் சென்று படிக்கக்கூடிய வாய்ப்புகளுக்கு வயது தடையாக இருக்கிறது, அல்லது அவர்களிடம் சென்று படித்து அவர்கள் அடுத்த துறைக்கு செல்வதற்கான காலம் அவர்களுக்கு பொருத்தமில்லாமல் இருக்கிறது. அண்மையிலே கிளிநொச்சியிலே பவுனியா மேல் நீதிமன்றத்திலே கணேச சுந்தரம் கண்ணதாசன் என்கிற போராளி ஒருவர், அவர் போராளியாக இருந்த காலத்திலே செய்த ஒரு செயல் காரணமாக ஒரு தனிப்பட்ட முறைப்பாட்டின் அடிப்படையில் அவருக்கு ஆயுள் கால தண்டனை விதிக்கப்பட்டிருக்கிறது. ஆனால் நாங்கள் இங்கே போராளிகள் 12,000 பேரை விடுதலை செய்திருக்கிறோம். அவர்கள் ஜனநாய முறைப்படி மக்களோடு இணைக்கப்பட்டிருக்கிறார்கள், அவர்கள் இயல்பு வாழ்க்கை வாழ்ந்து கொண்டிருக்கிறார்கள் என்ற செய்தியைத்தான் நாங்கள் சர்வதேச சமூகத்துக்கு சொல்கிறோம். நாங்கள் சர்வதேசம் பார்க்கிறது அங்கே இவ்வளவு போராளிகளை அவர்கள் புனர்வாழ்வளித்து சமூகத்தோடு இணைத்திருக்கிறார்கள் என்று, அவர்கள் சமூகத்தோடு வாழுகிறார்கள் என்று தான் சர்வதேச சமூகம் பார்க்கிறது, மக்கள் பார்க்கிறார்கள். ஆனால் என்ன நடக்கிறது? இன்னொரு புறத்திலே அவர்கள் விசாரணைக்கு எடுக்கப்படுகிறார்கள். நீதிமன்ற நடவடிக்கை என்ற அடிப்படையில் அவர் ஆயுள் கால தண்டனை விதிக்கப்பட்டு அவர் சிறைக்கு அனுப்பப்படுகின்றார். இவர் ஒரு யாழ்ப்பாண பல்கலைக்கழகத்தின் விரிவுரையாளர். யாழ்ப்பாணத்தில் மட்டுமல்ல வடக்கு கிழக்கிலே ஒரு சிறந்த மிருதங்க வித்துவான். அவர் இன்று யாழ்ப்பாண பல்கலைக்கழகத்திலிருந்து விடுவிக்கப்பட்டு இன்று அவர் சிறைச்சாலையிலே ஆயுள் கைதியாக மாற்றப்பட்டிருக்கிறார். இது இவர் மட்டுமல்ல, அண்மையிலே யாழ்ப்பாண மாவட்டத்தினுடைய மேல் நீதிமன்ற நீதிபதி இளஞ்செழியன் மீதான தாக்குதலை கூட ஒரு போராளியோடு தான் முடிச்சு போடப்பட்டிருக்கிறது. அதே போல ஏற்கனவே ஒரு பாராளுமன்ற உறுப்பினர் மீது கிளைமோர் தாக்குதலை போராளிகள் நடத்த இருந்ததாக குறிப்பிட்டிருந்தார்கள். அவர் மீதான கிளைமோருக்கான உடைகள் எடுக்கப்பட்டதாக அதற்கும் ஒரு சொல்லப்பட்டது. ஏற்கனவே நெடுங்கணி பகுதியிலே 3 போராளிகள் 2014 சுட்டுக் கொல்லப்பட்டார்கள். இவ்வாறு இந்த நாட்டிலே போராளிகள் விடுதலை செய்யப்பட்டிருக்கிறார்கள், அவர்கள் சமூகத்தோடு இணைக்கப்பட்டிருக்கிறார்கள், அவர்கள் வாழ்ந்து கொண்டிருக்கிறார்கள் என்று நாங்கள் சொல்கிறோம். வெளிநாடுகளில் இருக்கிற பல தமிழ் புலம்பெயராளர்களோ அல்லது அங்கே இருக்கின்ற வெளிநாட்டு ராஜதந்திரிகளோ இங்கு ஒரு நல்ல காரியம் நடைபெறுவதில் பார்க்கிறார்கள். ஆனால் இங்கே மறைமுகமாக என்ன விடயம் நடக்கிறது? அவர்களுடைய வாழ்க்கை நிம்மதியற்றிருக்கிறது. ஒரு அச்சமூட்டப்பட்ட வாழ்க்கைக்குள் அவர்கள் தள்ளப்பட்டிருக்கிறார்கள். நான் கடந்த வாரம் கூட யாழ்ப்பாணத்தின் பல பகுதிகளில் அதிரடிப்படையினர் போலீசார் கூட்டாக ரோந்து நடவடிக்கை, ஆபா குரூப் என்றார்கள், தீனா குரூப் என்கிறார்கள். இன்றைய ஐலண்ட் பத்திரிகை கூட குறிப்பிடுகிறது யாழ்ப்பாணத்திலிருந்து ஆவா குரூப் கொழும்புக்கு வந்திருப்பதாக. இந்த ஆவா குரூப் எப்பொழுது உருவாகியது? யுத்தம் நடக்கிற பொழுது யாழ்ப்பாணத்தில் இருந்த இராணுவம் உருவாக்கிய குழு தான் இந்த ஆவா குரூப் என்கிற வாழ்வெட்டு குழு. இதனை இராணுவம் உருவாக்கி இருந்தது. இன்று இராணுவத்தால் உருவாக்கப்பட்ட இந்த ஆவா குழுவை கைது செய்ய முடியாமல் அவர்கள் கொழும்பு வரையும் வந்துவிட்டதாக குறிப்பிடுகிறார்கள். ஆகவே இங்கே என்ன மாயைகள் சொல்லப்படுகின்றன? இப்பொழுதும் மாற்றங்கள் இருப்பதாக குறிப்பிடுகின்றார்கள். ஆகவே நான் கேட்கிறேன், இந்த விடயத்திலே இவ்வாறான இளைஞர்கள், இவ்வாறு வேலையற்ற நிலையிலே காணப்படுகின்ற ஆயிரக்கணக்கான இளைஞர்கள், பல்லாயிரக்கணக்கான இளைஞர்கள் வடக்கு கிழக்கிலே இருக்கிறார்கள். இவர்களுக்கான நான் கேட்கிறேன், காங்கேசந்துறை சீமேந்து தொழிற்சாலை இயங்குகிறதா? பரந்த மன்னிக்க வேணும், எனக்கு நேரம் எனது நேரம் எனக்கு
வேண்டும்.
As the minister in charge, I believe we have allocated a lot of money as opposed to the previous years for technical education and vocational training.
Yes.
In the north and east.
Yes.
In fact, the German tech is the first German tech that was built outside Colombo was given to Kilinochi. We don't have a single German technical college outside Colombo, so we must be happy about it. And also about the Univotech, we don't have a land to expand. I have requested from the authorities in the north to give us a land which is big enough for a university with all the facilities. Okay. As members of parliament representing the north, you should also take
the leadership
serious and facilitate us to get a land. If you give lands, we are ready to build. And we have allocated a lot of money. Once again, I reiterate, you can make use of the facilities.
கௌரவ அமைச்சர் அவர்களே,
மெம்பர்,
நாங்கள் என்னுடைய நேரத்தை அவர் எடுத்துக்கொண்டதால் வாரன் ஒரு நிமிஷம் வாரன் தயவு செய்து என்னுடைய நேரத்தை என்னை பேசப்படுங்கள். கௌரவ அமைச்சர் அவர்களே, நீங்கள் குறிப்பிடுவது போல
நான்
கோபப்படவில்லை.
Can I also half a minute? No, you were saying we understand the problems that you are posing. And the whole country has this problem. We are a poor country. And that is why we are trying to develop. We understand your problem. But we have taken steps. Industrial zones are coming. Within about 2 or 3 years, there will be about almost 15,000, 20,000 industrial zones.
So wait for that. So help us. நீங்கள் நல்ல மனதோடு செய்வதை நாங்கள் நிராகரிக்கவில்லை. நாங்கள் யாரும் நீங்கள் செய்கின்ற விடயங்களில் கோபப்படவில்லை. நீங்கள் நினைப்பது போல நாங்கள் ஏதோ உங்கள் மீது நீங்கள் கொண்டு வர திட்டங்களுக்கு கோபப்படுவதில்லை. நாங்கள் வரவேற்கிறோம். ஆனால் நான் கேட்கிறேன், ஒரு தொழில் நிறுவனம், ஒரு தொழில்நுட்ப நிறுவனம் ஆரம்பிக்கப்படுகிற பொழுது அது அந்த பிரதேசத்துக்கு நன்மையை உண்டாக்குகிறதா என்பதை நீங்கள் ஆய்வு செய்ய வேண்டும். நான் கேட்கிறேன், வடக்கு கிழக்கில் நீங்கள் சொல்வது போல, சரி, 2009 யுத்தத்துக்கு பின்னர் காங்கேசந்துறை சீமெண்ட் தொழிற்சாலை இயங்குகிறதா, பரந்தன் ரசாயன தொழிற்சாலை இயங்குகிறதா, அல்லது ஒட்டி சுட்டான் ஓடு தொழிற்சாலை இயங்குகிறதா, அல்லது இன்று வட்டக்கட்சி அரசின் விவசாய பண்ணை அது இயங்குகின்றதா, அது யாருடைய கையில் இருக்கின்றது, எந்த தொழிற்சாலை இயங்குகிறது? நீர்வேலியிலே ஒரு கிளாஸ் ஃபேக்டரி இருந்தது, நாவக்குழியிலே அன்ரிஸ் கம்பெனி இருந்தது, புத்தூரிலே ஒரு சீட் கம்பெனி இருந்தது, இன்று எந்த கம்பெனி இருக்கிறது, என்ன தொழிற்சாலை இருக்கிறது? இந்த அங்கே வாழுகிற வடக்கு கிழக்கிலே வாழுகிற இளைஞர்கள் எந்த தொழிற்சாலைக்கு அவர்கள் வேலைக்கு செல்லக்கூடிய வாய்ப்பு இருக்கிறது? நாங்கள் பேசுகிறோம், நீங்கள் சொல்லுகிறீர்கள். நான் இதைத்தான் இங்கே குறிப்பிடுகிறேன். ஏன் தென்னிலங்கையிலிருந்து மற்றவர்கள் வர வேண்டியிருக்கிறது? என்ன காரணம்? அவர்கள் இந்த தொழிற்சாலைகள் இல்லாததால், தொழில் திறன்கள் உருவாக்கப்படாததால், நாங்கள் அங்கிருக்கின்ற இளைஞர்கள் வேலை இல்லாமல் தெருவிலே இருக்கக்கூடிய சூழல் உருவாக்கப்பட்டிருக்கிறது. இதனால் தானே படித்த பட்டதாரிகள் தெருவிலே போராட்டம் நடத்துகிறார்கள். மட்டக்களப்பிலும் யாழ்ப்பாணத்திலும் ஆயிரக்கணக்கான பட்டதாரிகள் பட்டம் பெற்றபின் அரச செயலங்களுக்கு முன்னால் போராட்டம் நடத்த வேண்டிய நிலைமை ஏன் இந்த நாட்டிலே வந்தது? தயவு செய்து அதை புரிந்து கொள்ளுங்கள். நாங்கள் நிறுவனங்களை, கட்டடங்களை திறப்பதல்ல அபிவிருத்தி, வீதிகளுக்கு காப்பட் போடுவதல்ல அபிவிருத்தி, தொழில் திறன்கள், அதனுடான தொழிற்சாலைகள், அதனுடான இளைஞர்களுடைய வரவு, அவருடைய வாழ்க்கை பற்றிய, எதிர்காலம் பற்றிய சிந்தனை, இதற்கான ஒரு அத்திவாரத்தை சரியாக இடுங்கள். அப்பொழுதுதான் இந்த நாட்டிலே இந்த இளைஞர்களுக்கான மாற்றம் வரும். அவர்கள் தாங்கள் இந்த நாட்டின் பிரஜைகள் என்ற உணர்வு வரும். அவர்களால் உழைத்து வாழக்கூடிய ஒரு சூழ்நிலை உருவாக்கப்படும். அதனை விடுத்து நாங்கள் ஒரு இனவாத ரீதியாக சிந்திப்பது, அல்லது இதனை நாங்கள் ஏதோ நீங்கள் தருவதை நாங்கள் எதிர்ப்பது போல, அல்லது அங்கேருந்து வருபவரை நாங்கள் எதிர்ப்பதான ஒரு மனநிலையை நீங்கள் கொண்டிருப்பதை மாற்றுங்கள். தயவு செய்து மாற்றங்கள் வேண்டுமானால், இளைஞர்கள் நம்பிக்கையோடு வாழ வேண்டுமானால், குறிப்பாக 12,000 புனர்வாழ்வளிக்கப்பட்ட போராளிகளும் அந்த மண்ணில் நிம்மதியாக இருக்க வேண்டுமானால், இந்த நல்லாட்சி என்ற பெயரா, இது நல்லிணக்க அரசியலா என்பதை முதல் தெளிவுபடுத்துவதற்கு அவர்களுடைய அச்சம் நீங்கி நிம்மதியான வாழ்வுக்கு வழிவிடுங்கள் என்பதை நான் இந்த இடத்திலே குறிப்பிட விரும்புகிறேன்.